ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් අපි රුහුණු ගුවන් උදිලියේ රුහුණු ගුරු ගෙදර තුලින් ඔබ හමු වෙනවා 10 ශ්‍රේණියේ විද්‍යාව පාඩමක් වන ජීවීන්ගේ ලාක්ෂණික පාඩම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න. දැන් අපි පහුගිය පාඩම් වලින් සාකච්ඡා කරා ජීවීන්ගේ ලාක්ෂණ යටතේ සෛලිය සංවිධානය, පෝෂණය, ඒ වගේම ශසනය, ඒ වගේම උද්දීප්තව හා සමායෝජනය, බහිස්රාවය කියන ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරා. එතකොට අපි කිව්වා මේ සියලුම ලක්ෂණ, මේ දක්වා සාකච්ඡා සියලුම ලක්ෂණ පෙන්වන්නේ ජීවීන් පමණයි. ඒතර ඒ ලක්ෂණ පෙන්වන්නේ කිසියම් ද්‍රව්‍යයක් තියෙනවාද ඒ ජීවීන් සලකන්න පුළුවන්. ඒතර පුතේ අපි අද වැඩි දුරටත් ජීවීන්ගේ ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරමු. අද අපි මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවීන්ගේ තවත් ලක්ෂණයක් වන චලනය. චලනය. දැන් අපි දන්නවා අපි විවිධ චලන සිදු කරනවා. නේද? චලනය సౌందర్యාත්මක දාගන්න නැටුම් වලදීනේ. නේද? නමුත් ඊට අමතරව පුතේ අපි විවිධ චලන සිදු කරනවා. එතකොට ජීවීන් විවිධ අවශ්‍යතා සඳහා චලන දක්වනවා. එතකොට උදාහරණයක් තමයි ආහාර සොයාගෙන යාම සඳහා. නේද? ආහාර සපයා ගැනීමට. නැ ආරක්ෂාව සඳහා. ප්‍රජනනය සඳහා. මෙන්න මේ කියන ක්‍රියාවලිය සඳහා ජීවීන් චලන උපයෝගී කරගන්නවා. මොනාරද? ඇයි ජීවීන් චලන සිදු කරන්නේ? ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට. සමහරට ආරක්ෂාව සඳහා. ප්‍රජනන ක්‍රියාවලිය සඳහා. මේ චලන දාගන්නවා. එතර පුතේ මෙහිදී ජීවියාගේ සම්පූර්ණ දේහෙම හෝ දේහ කොටසක් හෝ චලනය කරනවා. එතකොට මේ චලන දැක්වීම සඳහා විවිධ ජීවීන්ට විවිධ උපාංග තියෙනවා. දැන් අපිට පුළුවන් සතුන්ට පුළුවන් මුළු දේහයම චලනය කරන්න. ඒ කියන්නේ අපේ කියනවා සංචරණය කියලා. නේද? සතුන්ට පුළුවන් තැනින් තැනට ගමන් කරන්න. සංචරණ සිදු කරන්න පුළුවන්. ඒ වගේම ඒකසෛලික ජීවීන්ටත් චලනය සඳහා විවිධ උපාංග තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම පැරමීසියම් කියන ජීවියාට පක්ෂ්ම යොදා ගන්නවා. දැන් පක්ෂ්ම තියෙනවා චලනය සඳහා. එහෙනම් ඒතර පැරමීසියම් කියන ජීවියා චලනය සිදු කරන්නේ පක්ෂ්ම යොදාගෙන. ඊපස්සේ යුග්ලිනා කියන ජීවියා ගත්තොත් එයා චලනය සඳහා යර තියෙනවා කෂිකා කියලා කොටසක්. කෂිකාව. එතන අපි ඇමීබා වගේ ජීවියෙක් සැලකුවොත් එයාලා ව්‍යාජ පාද දා ගන්නවා චලනය සඳහා. එතන පුතේ බහුසෛලික ජීවීනොත් චලන සිදු කරන විදිහ චලන දක්වනවා. එතන මේ චලන සඳහා උපයෝගී කරගන්නේ මොනවද එයාලා? බොහෝ විට පුතේ බහුසෛලික ජීවීන් චලන සඳහා උපයෝගී කරගන්නේ පේචි. මොනවද? පේචි තමයි යොදාගන්නේ. පේචි සහ සමහර අස්ති. එතකොට මෙන්න මේ විදිහට පුතේ බහුසාලික ජීවීනොත් පේශි ආධාරයෙන් සම්පූර්ණ දේහයම හරි කොටසක් හරි චලනය කරනවා. ඒ විතරක් නෙමෙයි. ජීවිය විතරක් නෙමෙයි. සෛල තුල තියෙන ඉන්ද්‍රිකාවටත් චලනීමේ හැකියාව තියෙනවා. සෛල තුල තියෙන ඉන්ද්‍රිකාවටත් චලනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ සෛල තුල තියෙන ඉන්ද්‍රිකත් චලනය වෙනවා. සෛල තුල චලනය වෙනවා. එතර පුතේ මෙන්න මේ විදිහට චලනය කියන පුතේ ජීවි ලක්ෂණයක් ලෙස අපි යොදා ගන්නවා. ඒ වගේම චලනය කියන එක ඔවුන්ගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි දන්නවා දැන් ශාක චලනය කරනවා. ශාක චලන දකින්න පුළුවන්ද අපිට පහසුවේ? ශාක චලන සතුන්ගේ තරම් පැහැදිලිව බලා ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් දැන් ඔයාලගේ කාමරේ ඔයාලා මල් පෝච්චියක් තියන් ඉන්නවා නම් අපි සාමාන්‍යයෙන් ජනෙලයක් අසල තියලා තියන්නේ නේද? ඒතර මේ පැලය මොකද වෙන්නේ? මේකේ අග්‍රස්තය ආලෝකයේ දෙසර නැමිලා වර්ධනය වෙනවා. නේද? ආලෝකයේ දෙසර නැමිලා වර්ධනය වෙනවා. ඒ වගේම අපි එහෙම දන්නවා ශාකයක අග්‍රස්තය ආලෝකයේ දෙසට වර්ධනය වෙන්නේ. ඒ වගේම මුල ගුරුත්වයේ දෙසට පොළොව දෙසට තමයි වර්ධනය වෙන්නේ. අපි ශාක චලන පිළිබඳව කොටසක් 9 වසරද ඉගෙන ගත්තා. ඔබට මතක නම්. නේ අපි ආවර්ති චලන සන්නම චලන වශයෙන් මේ ශාක චලන අපි වර්ග කරා. එතකොට මෙන්න මේ ශාක කඳ ආලෝකයේ දෙසටයි වර්ධනය වෙන්නේ. එහෙනම් අපි කියන එක ධන ප්‍රභාවර්ති චලනයක් කියලා. ඒ වගේම ශාක මුල ගුරුත්වයේ දෙසටයි වර්ධනය වෙන්නේ. එහෙනම් අපි ඒකට කියන ධන ගුරුත්වාවර්ති වර්තන. සෝරි. ධන ගුරුත්වාවර්ති චලනයක් කියලා. එතර පුතේ ජීවිකු කෙරේ බලපාන උත්තේජ සඳහා ප්‍රතිචාර ලෙසත් ඔවුන් චලන දක්වනවා. එතන මේ උත්තේජ විවිධෙන්න පුළුවන්. නේද? ජීවීන් උත්තේජ සඳහා ප්‍රතිචාර ලෙසත් චලන දක්වනවා. දැන් අපි දන්නවා අපි හොඳට මව් වෙලාක මොකද කරන්නේ? හේවන තියෙන තැනකට යනවා. නේ? හේවන තියෙන තැනකට යනවා. එහෙම නේද? එතන අපි මේ උත්තේජ ප්‍රතිචාරයක් සමාදම මේ චරණේ අපි දැක්ුවේ. එතකොට මෙන්න මේ විදිහට මේ උත්තේජ විවිධ වෙන්න පුළුවන්. ආලෝකය වෙන්න පුළුවන්, අඳුර වෙන්න පුළුවන්, රසායනික ද්‍රව වෙන්න පුළුවන්, ගුරුත්වාකර්ෂණය වෙන්න පුළුවන්, තාපය වෙන්න පුළුවන්, නැත්නම් උෂ්ණත්වය වෙන්න පුළුවන්, කම්පන වෙන්න පුළුවන්, නැත්නම් ස්පර්ශය වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට උත්තේජ වලට ප්‍රතිචාර ලෙසත් ජීවීන් චලන දක්වනවා. එතකොට පුතේ මෙන්න මේ ශීරපායින්ගේ අපි කවුද ශීරපායන් කියලා කියන්නේ? අපි සරලව කියනවා කිරිබි වැටෙන ජීවි නේද? අපි ඉදිරි පාඩමකදී මෙන්න මේ ශීරපායන් පිළිබඳ වෙනම සාකච්ඡා කරනවා. එතකොට පුතේ මෙන්න මේ විදිහට ශීරපායනුත් පුතේ විවිධ සංචරණ ක්‍රම දක්වනවා. එතකොට මේ සංචරණය සඳහා විවිධ උපාංග තියෙනවා. දැන් උදාහරණයක් ක්‍රමයක් තමයි ඇවිදීම. ශීරපායන් දක්වන එක සංචරණ ක්‍රමය තමයි ඇවිදීම. උදාහරණ ආලියා, මිනිසා, කොටියා වගේ ජීවීන් ඇවිදීමෙන් තමයි සංචරණය කරන්නේ. ඒතර ඒ සඳහනට පාද තියෙනවා. නැත්නම් ගාත්‍රා තියෙනවා. එතකොට වවුල ගත්තොත් නේද? වවුල තමයි අපි දන්න එකම ශීරපාය ජීවියා පියාසර කිරීමේ හැකියාව තියෙන. ඒතර යාට එයාගේ සංචරණ ක්‍රම තමයි පියෑඹීම. ඒ සඳහා යාට පියාපත් තියෙනවා. පියාටු නෙමෙයි පියාපත් තියෙනවා. එතකොට අනිත් ක්‍රම පිහිනීම. දැන් තල්මසා, ඩොල්ෆින් යාලා මෝදින ශීරපායින්. යාල මත්සයන් නෙමේ ශීරපායින්. එතන මෙයාලා පිහිනීම තමයි සංචරණ සිදුව දාගන්නේ. එතකොට නැවිදීම, පියෑඹීම, පිහිනීම ශීරපායින්ගේ සංචරණ ක්‍රම කීපයක්. නේ? එතකොට ඇයි සතුන් සංචරණය කරන්නේ? අර මං කලින් සඳහන් කරා වගේ සතුන් සංචරණය කරනවා ආහාර අවශ්‍යතා සඳහා. දැන් වරද දන්නවා. අපි ගත්තොත් අලියෙක් නේ? එයා වනයේ පුරාම ඇවිදිනවා ආහාර අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට. සමහරු ජල අවශ්‍යතා සඳහා. ජලයේ තියෙන තැනකට හොයාගෙන යනවා නේ? ආරක්ෂාව සඳහා සංචරණය කරනවා. ඒ විතරක් නෙමෙයි ශාකත් විවිධ චලන පෙන්වනවා කියලා අපි සාකච්ඡා කරා. උදාහරණයක් ගත්තොත් එහෙම ශාක චලන උදාහරණ තමයි ධන ගුරුත්වාවර්ති චලන. උදාහරණයක් ශාක මුල් පොළොව දෙස වැඩිම ධන ගුරුත්වාවර්ති චලනය. එනට ඍණ ගුරුත්වාවර්ති චලන. උදාහරණ ශාක අග්‍රස්තේ පොළවේ ඊවතර වැඩිම. ධන ප්‍රභාවර්ති චලන. උදාහරණයක් ශාක අග්‍රස්තේ ආලෝක දෙස වැඩිම. නේද? ධන ජලාවර්ති චලන. එතන මෙතන උත්තේජ වෙන්නේ ජලය නේ? ශාකයේ මුල් ජලයේ දෙසට වැඩිම සලකන්න පුළුවන්. අනුපත එහෙනම් අපි චලනය කියන එක ජීවි භවයේ ලක්ෂණ සාකච්ඡා කරා. හැබැයි සමහර අජීවි ද්‍රව්‍ය චලනයේ දක්වනවා නේද? වලාකුළු පාවීම ගන්න පුළුවන් නේද? රළ ඇතිවීම ගන්න පුළුවන්. හැබැයි ඒවා අපි මේ සාකච්ඡා කරන චලන හා සම්බන්ධද කියන එක ඔබ හොයලා බලන්න ඕනේ. එතන අපි කිව්වා ශාක, සතුන්, චුද්‍ර ජීවිනි කියන කාණ්ඩ තුනම චලන සිදු කරනවා. ඒ සඳහා ඒගොල්ලන්ට විවිධ උපාංග තියෙනවා. එතකොට අපි සාකච්ඡා කරා ඇයි චලන සිදු කිරීම අවශ්‍ය වෙන්නේ කියන එක සාකච්ඡා කරා. එතකොට ඔබ මතක තබා ගත යුතු වෙන්නේ චලනය කියන එක ජීවීන්ගේ ලක්ෂණයක්. චලන සිදු කිරීම ජීවීන් සතු ලක්ෂණයක්. හරි. අපි ඊළඟ ලක්ෂණය දිහා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රජනනය. අපි ඉංග්‍රීසි කියන රීප්‍රොඩක්ෂන් කියලා. ප්‍රජනනය. මොකද්ද ප්‍රජනනය කියලා කියන්නේ? දැන් අපි දන්නවා ජීවියෙක් බිහි වෙනවා. එයා කිසියම් කාලයක් ජීවිතය ගත කරනවා. ඊට පස්සේ එයා මරණයටපත් වෙනවා. මේක සියලුම ජීවීන්ට පොදු ධර්මතාවයක්. පොදු ලක්ෂණයක්. එතකොට මෙන්න මේ ජීවීන් සීලු දෙනාම තම වර්ගය බෝ කිරීමකින් තොරව මරණපත් වුත් මොකද වෙන්නේ? ලෝකයේ පැවැත්මට මොකද වෙන්නේ? නේද? දැන් ජීවීන් අලුත් પરම්පරාව බිහින කරම මැරලා යනවා. එහෙමත් වෙම ලෝකයේ ජීවීන්ගේ පැවැත්මට මොකද වෙන්නේ? එහෙමොත් එහෙම පුතේ එක් එක් ජීවි ගහණය කාලයත් සමග සදහටම ලෝකෙන් තුරන් වෙලා යනවා. නේ? එහෙමොත් එහෙම මිහිමතින් ජීවය කියන එක අතු ගෑවිලා යනවා. ජීවය කියන එක නැත්නම් ජීවීන් නැති වෙලා යනවා. ඒ නිසා ජීවි ලෝකයේ අඛණ්ඩ පැවැත්ම සඳහා එක් પરම්පරාවක් මෙයන්ට කලින් එම પરම්පරාව විසින් අලුත් પરම්පරාවක් බිහි කරන්න ඕනේ. එහෙම නේද? නේද? ජීවි ලෝකයේ අඛණ්ඩ පැවැත්ම සඳහා දැන් ජීවීන්ගේ පැවැත්ම සඳහා එම ජීවීන් දැන් ඒ ජීවි પરම්පරාව මිය යන්න කලින් මැරෙන්න කලින් අලුත් પરම්පරාවක් බිහි කරන්න ඕනේ. එතකොට ඒක ඒකසයිලික ජීවියෙක් වෙන්න පුළුවන්, බහුසයිලික ජීවියෙක් වෙන්න පුළුවන්. ඒ ජීවීන්ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා ඒ ජීවියා මිය යන්න කලින් අලුත් ජීවි પરම්පරාවක් බිහි කරන්න ඕනේ. එතන මෙන්න මේ විදිහට ඒකසයිලික ජීවියෙකු හෝ බහුසයිලික ජීවියෙකු තම වර්ගයාගේ ඉදිරි පැවැත්ම සඳහා නව પરම්පරාවක් බිහි කිරීමේ කාර්යාවලිය නැත්නම් ක්‍රියාවලිය ප්‍රජනනයේස අපි හඳුන්වනවා. මොකද්ද? ඒකසාලික ජීවියෙකු හෝ බහුසාලික ජීවියෙකු තම වර්ගයාගේ ඉදිරි පැවැත්ම සඳහා නව પરම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය අපි ප්‍රජනනයේස අපි හඳුන්වනවා. ඔබට පැහැදිලිද දැන් ප්‍රජනනය කියන්නේ මොකක්ද කියන්නේ? පැහැදිලිද පුතේ? ඇයි ප්‍රජනනය වැදගත් වෙනකොට පැහැදිලි ඇති? නේ? එතකොට අපි සාකච්ඡා කරා වගේම ප්‍රජනනය කියන එක ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය ලක්ෂණයක්. එතකොට පුතේ මේ ප්‍රජනනය ආකාර දෙකකින් සිද්ධ කරන්න පුළුවන්. ජීවීන් සිදු කරනවා. එකක් ලිංගික ප්‍රජනනය, අනෙත් එක අලිංගික ප්‍රජනනය. තව ප්‍රජනන ආකාර දෙකයි. මොකද්ද? ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය. එතන මොකද්ද මේ ලිංගික ප්‍රජනනය කියලා කියන්නේ? එතන ලිංගික ප්‍රජනනය පුතේ එකම විශේෂරා ජීවීන් දෙදෙනෙකුගේ ජන්මානුසයිල දෙකක්. අපි නම් කරන මේ ජන්මානුසයිල පුං ජන්මානුවක් සහ ජායා ජන්මානුවක්. හැබැයි එකම විශේෂරා ජීවීන් දෙදෙනෙකුගේ ජන්මානු දෙකක්. කියන්නේ ස්ත්‍රී ජන්මානුවක් සහ පුරුෂ ජන්මානුවක් එකතු වෙලා යුක්තානුවක් හැදෙනවා. එතකොට නව ජීවක ගොඩනැගීමේ ක්‍රියාවලියේ මුල්ම සෛලය වෙන්නේ මෙන්න මේ යුක්තානුව. මොකද වෙන්නේ? මෙන්න මේ ලිංගික ප්‍රජනනයේදී ජන්මානු සංසේචනයෙන් හටගන්නා යුක්තානුව විකසනය වීමෙන් තමයි නව ජීවී හටගන්නේ. එතකොට අලිංගික ප්‍රජනනයේදී වෙනත් ජීවක සහභාගිත්වයක් නැතුව තනි ජීවියෙකුට එවැනි තව ජීවක බිහි කරන්න පුළුවන්. උදාහරණයක් අපිට පුළුවන් ප්‍රෝසත්තකින් අලුත් රෝස පැලයක් ගන්න. එහෙනම් අපි කියනවා වර්ධක ප්‍රජනන නැත්නම් වර්ධක ප්‍රචාරණය කියලාත් කියනවා. පැහැදිලිද? ඊට ඔන්න ප්‍රජනනය කියන එක ආකාර දෙකයි. මොකද ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය. ලිංගික ප්‍රජනනයේදී ජන්මානු සයිට දෙකක් පුං ජන්මානු සහ ජායා ජන්මානු එකතු වෙලා හැදෙන යුක්තානුව තමයි නව ජීවියෙක් බවට පත් වෙන්නේ. අලිංගික ප්‍රජනනයේදී තනි ජීවියෙක් තමයි සම්බන්ධ වෙන්නේ. මේ ජන්මාන උපදීම ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ජීවිගේ වර්ධක කොටසකින් නව ජීවියෙක් බිහි කිරීමේ ක්‍රියාවලිය අපිට අලිංග ප්‍රජනනය සහ හඳුන්වන්න පුළුවන්. අපි කියන වර්ධක ප්‍රචාරණය කියලා. අපි සාකච්ඡා කරා වගේම සමහර ශාකකමුකු අපි ශාක වලට පුළුවන් දණු කැමති සිටීම අපිට නව ශාකයක් ගන්න පුළුවන්. නේද? ඒක වර්ධක කොටස් මගින් කියලා කියන අපි ශාකේ වර්ධක සලකනවා මුල්, කඳ, පත්‍ර, පුෂ්ප, ඵල අපි හඳුන්වන වර්ද කොටස් කියලා. ඒක සමහර ශාක මුල් මගින් ප්‍රචාරණය සිද්ධ කරනවා. දැන් දේල් ගන්නකෝ, දේල්. මේ බෙලි වගේ ඒවා මුල් මගින් ජීවීන් බිහි කරනවා. පේර වගේ ඒවා මුල් මගින්. සමහර ඒවා කඳ. නේද? ගොටු ගල ගත්තොත් එයාගේ දාවක කඳ මගින් තමයි අර ජීවීක බිහි කරගන්නේ. අක්කපාන වගේ ගත්තොත් එහෙම බිගෝනියා ඒවා පත්‍ර මගින්. ශාක පත්‍යයාගේ පත්‍ර මගින් නව ජීවීන් බිහි කරනවා. ඒතර මේ සියල්ල අපි අලින් ප්‍රජනනයේ සහඳුනනවා. එනතර පුතේ අපි අද ජීවීන්ගේ ලක්ෂණ ගැරතේ ලක්ෂණ දෙකක් සාකච්ඡා කරා. මොකද්ද? චලනය සහ ප්‍රජනනය. ඒතර අපි චලනය කියලා කිව්වා ජීවීකුගේ දේහේ කොටසක් හෝ එහෙම නැත්නම් ජීවියාම චලනය කිරීමේ ක්‍රියාවලිය නේද? එතකොට ඇයි අපි ජීවීන් චලනය කරන්නේ? මොකද කියලා අපි සාකච්ඡා කරා. එහෙනම් අපි කතා කරා ප්‍රජනනය කියන ක්‍රියාවේ සම්බන්ධව සාකච්ඡා කරා. ප්‍රජනනය කියලා කිව්වා අපි නව පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය. ඒකද අපි ක්‍රම දෙකකට සිද්ධ කරන්න පුළුවන් කියලා මේක. මොකද්ද? ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය. ඊතර පුතේ අපි එහෙනම් අදට මේ පාඩම අවසන් කරනවා. නැවතත් දිනක මේ පාඩම ඉතුරු කොට සාකච්ඡා කිරීම බලාපොරොත්තු වෙමි. එතෙක් ඔබට ආයුබෝවන්.